අයුබෝවන් අදරණිය දුවේ පුතේ, ඌයේ ගුරු ගෙදරින් මේ සූදානම. නාට්‍ය හා රංග කලාව පාඩම ඔබට කියලා දෙන්න. අද දවසේ පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහා විද්‍යාලයේ අශෝකා ශ්‍යාමලිය ගුරු මෑණියන්.
දවසක් වේවා දරුවනේ, අද ඔයගලන්ට ලැබෙන පාඩම පාත්‍රට ශාන්ති කර්ම වෙන සන්නිය කුමෙහිවත් 18 සන්නිය කියන ශාන්ති කර්මය. දැන් මීට පෙර රටේ අකුම ශාන්ති කර්මය, උඩරටේ ශාන්ති කර්ම, කෝපාකංකාරී ශාන්ති කර්ම කීපයක් අපි ඉගෙන ගත්තා. ඉතින් දරුවනේ ඔයාලා දන්නවා සන්නිය කුම කියන්නේ නැත්නම් 18 සන්නිය කියලා කියන්නේ පහත් රටේ තියෙන විශේෂී ශාන්ති කර්මයක්. ඒකට හේතුව මේ ශාන්ති කර්මයේ ගොඩාක් නාට්‍යමය ලක්ෂණ අනුනයි පුතේ දුවේ. ඒකට මේ අපි දකිනවා මේ සංයගම ශාන්ති කර්මයේ ගොඩාක් වෙලාවට කරන්නේ නොයෙකුත් ලෙඩ රෝග සමනය කරගන්න. දැන් ඒගොල්ලෝ කියනවා, ඇඳුරන් කියනවා, යම්කිසි ආතුරෙක් බය වෙලා ඉන්නවනම් සීමූර්චාව අංශ භාග නිතර උණ ගැනීම, ඊළඟට බලිප්පුව, ඔල්මාද වගේ අසනීප තිබුණාම ඒගොල්ලන් ඒ කාලේ මේගොල්ලන්ට සෝයාත් කරලා දෙන්න කරලා තියෙන මේ සන්නියකුම කියන ශාන්ති කර්මය පවත්වන එක. එතකොට මේ ඒකම දැන් මෑත කාලීනව අපි දකිනවා අධ්‍යන කටයුත්තක් සඳහා මේ සන්නියකුම ශාන්ති කර්මය කරන ආකාරය. එතකොට පුතේතුවේ අනි ශාන්ති කර්මවල වගේම මේ ශාන්ති කර්මයේ තුලත් මේ 18 සන්නි යාතු කර්මයේ තුලත් නැත්තම් අපි දකින උපත් කතාවක් තියෙන ආකාරය. උපත් කතාව දැක්කාම අපි උපත් කතා කීපයක් දකිනවා. ඒකෙ මෙන්න මේ උපත් කතාව ගොඩක් අපි දරුවන්ට කියලා දෙන උපත් කතාවක්. ඉඳලා තියෙනවා ඈත අතීතයේ අසුපාල කියලා බිසවක්. ඇගේ ස්වාමියා ඒ රජතුමා අපි නම් කරනවා සංකපාල රජතුමා කියලා. එක්තරා අවස්ථාවක මේ සංකපාල රජතුමාට මේගොල්ලන් ජීවත් වෙනකොට බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනකොට දරුවනේ මේ සංකපාල රජතුමාට යන්න සිද්ධ වෙලා තියෙනවා යුද්ධයකට. එතකොට යුද්ධයකට යන්න පිටත් වුණාම රජතුමා මොකද කළේ? තමන්ගේ බිසව, අසුපාල බිසව තමන්ගේ මාසෙනෙවිත බාර දීලා, තමන්ගේ රජයේ මාසෙනෙවිත බාර දීලා රජතුමා යුද්ධෙට පිටත් වෙලා තියෙනවා. ඔය පිටත් වෙන අවස්ථාවේ මේ බිසව, මේ අසුපාල බිසව ගැප් අරගෙන ඉඳලා තියෙනවා. නමුත් රජතුමා යුද්ධයට යන කලබලය නිසා දරුවනේ රජතුමාට මේ බව බිසවට අඟව රජතුමාට කියාගන්න බැරි වෙලා තියෙනවා බිසවට. රජතුමා දැන් යුද්ධෙන් දිනලාවට පස්සේ මේ ආරංචිය කියන්නම් කියලා බිසවත් ඉඳලා තියෙනවා. කොහොම හරි මෙහෙම ගිය අවස්ථාවක මේ බිසවට දොළ දුකක් ඇති වෙලා තියෙනවා දරුවනේ මී අඹයක් කණ්ඩ. එතකොට මේ කාලෙ වෙනකොට මී අඹ අවාරයක්ලු. ඊට පස්සේ මහසෙනෙවිට දන්වලා තියෙනවා කොමාරිය ඇයට මී අඹ ටිකක් හොයලා දෙන්න කියලා. ඊට පස්සේ මේ මහසෙනෙවි බොහොම අමාරුවෙන් අකාලේනේ මී අඹ නැති අවාරයක්. ඒ නිසා කොමාරි මෙයා බොහොම අමාරුවෙන් රට පීරලා මේ බිසවට, අසුපාල බිසවට මී අඹ ගෙඩියක් ගෙනත් දීලා තියෙනවා. එතකොට මේ අසුපාල බිසවට මී අඹය මාසෙනි විසින් දෙනවා මේ මාලිකාවෙ හිටපු තව දුකී ස්ත්‍රියක් දැකලා තියෙනවා. ඇයට මී අඹ කෑමේ ආසාවක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයා කොමාරි බිසවගෙන් අර මී අඹ ගෙඩියෙන් කෑල්ලක් ඉල්ලලා තියෙනවා. නමුත් බිසව බොහොම අමාරුවෙන් හොයාගත්ත මී අඹ ගෙඩිය නිසා ඇයට කන්නට ආස නිසා ඇය ඒක සේවිකාවට නැත්තම් මේ ස්ත්‍රියට දීලා නැතුව එයා තනියම ඒක අනුභව කරලා තියෙනවා. ඊට පස්සේ මේකට මේ දුගී ස්ත්‍රිය නැත්තම් මේ සේවිකාව බොහොම කිපිලා බිසව කෙරෙහි විශාල කෝපයක් ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙයා හිතලා තියෙනවා හොඳ වැඩක් කරන්නම් මම මෙයාගෙන් මේකට පරිගන්න ඕනි කියලා. මෙයා මොකද කළා තියෙන්නේ? රජතුමා යුද්ධය අවසන් කරලා එන පෙරමගට ගිහිල්ලා මේ රජතුමාට කියලා තියෙනවා බිස්සව මහැමති සමග අනාචාරයේ ඇසිරিলা ඇය ගැප්ගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ රජතුමා දැන් මොනවත් හොයන්න බලන්නේ නැතුව රජතුමා මේ කතාව විශ්වාස කරලා තමන්ගේ මාලිගාවේ ඉන්න සෙබළුන්ට අණ කරලා තියෙනවා මෙයාව දෙපළු කරලා මරලා දාන්න කියලා. අනේ ඉතින් අර අහිංසක බිසව නැත්තම් අසුපාලි බිසව නොකරපු වැරද්දකට මෙයාව මේ වදකයෝ ගිහිල්ලා නැත්තම් මාලිගාවෙ ඉන්න සේවක ගිහිල්ලා මෙයාව ගහක බැඳලා ඒ ගහේ මේ ගැබ්බර මාතාව දෙපළු කරලා මරලා දාලා තියෙනවා. ඊට පස්සේ දරුවාගේ තියෙන අනුහසට කියන කුසේගේ තියෙන දරුවාගේ තිබුණ අනුහසට තියෙන එයාගේ ශක්තියට පිනට මේ මහා සුළඟක් ඇවිල්ලා අර අර පළු දෙක එකට සුළඟක් ඇවිල්ලා අර ගහ කඩා වැටිලා පළු දෙක එකට හවුනා කියලා කියනවා. ඒකට හේතුව එක පළුවක් ගහේ තිබිලා තියෙනවා, අනෙක් පළුව බිමට වැටිලා තියෙනවා. මේ අසුබාල බිසවගේ දරුවා ඉඳලා තියෙන එක පළුවක දරුවාව කුසේ වැඩෙන්න එයාගේ තියෙන පින්මයිමේට මේ විශාල සුළිසුනුඟක් ඇවිල්ලා මේ පළු දෙක නැවත එකට යාවෙලා තියෙනවා කියලා කතන්දරවල මේ ඇඳුරෝ කියනවා. ඊට පස්සේ කොහොම හරි දරුවනේ මේ දරුවා නියමිත කාලේ මේ මවගේ කුසෙයි වැඩිලා මෙයා නියමිත කාලයේදී ඉපදිලා තියෙනවා. ඒ ඉපදුනාට පස්සේ දරුවාට දරුවා බලලා තියෙනවා මොකද්ද මේ එයාට දැනෙලා තියෙනවා ඇයි මේ මම මේ වනාන්තරයේක වැඩෙන්නේ ඇයි මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා එයා බලනකොට එයාට පෙනිලා තියෙනවා තමන්ගේ මව පියා විසින් රජතුමා විසින් නිරපරාධයේ මරා දාලා තියෙනවා කියලා. ඊට පස්සේ මෙයා මොකද කරේ? මව කෙරෙහි කරුණාවෙන් පියා කෙරෙහි වෛරයෙන් මෙයා මොකද කරේ? වනාන්තරයේ තියෙන විෂ ද්‍රව්‍ය එකතු කළා. ගස්වල පොතු කොළ ඒ වගේ මූල් ඒ වගේ දේවල් හොයාගෙන ඒවා අඹරලා ගුලි 18ක් හදාගෙන ඒවට ජීවේ කවලා යකුන් 18 දෙනෙකු බවට සාක් කරලා තියෙනවා. මේ යකුන් 18 දෙනා නොකුත් ලෙඩ රෝග ඇති කරන යකුන් 18 දෙනෙක්. එතකොට මේ යකුන් 18 දෙනා මම නම් කරනවා ඔයාලට ලියාගන්න. මේ යකුන් 18 දෙනා විශාලමාන වලට බෙදිලා අර තමන්ගේ පියාගේ රජය සම්පූර්ණයෙන්ම ලෙඩ රෝග ඇති කළා විනාශයට විශාලමානවර විනාශයට පත් කරලා තියෙනවා. එතකොට විනාශයට පත් කරනකොට වැරද්ද කර අයත් වැරද්ද නොකර අයත් මේ විනාශයට අහුවෙන නිසා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විශාලමානවරට වැඩලා තුන් සූත්‍රයේ දේශනා කළා මේ යක්ෂින් පිරිස එළවා දැමුවා කියලා මේ උපත් කතාවේ කියවෙනවා. එතකොට අපි බලමු මේ සංවිධායක විදියට සැලකින්න දරුවනේ මෙන්න මේ යකුන් 18 දෙනා. ඔගොල්ලෝ ලියා ගන්නවා නම් දරුවනේ පොතක් පෑනක් අරගෙන ලියා ගන්න සංඥ යකුන් 18 දෙනා මම නම් කරන්නම්. අපි කියනවා මරු සංඥය, ජල සංඥය, කන සංඥය, වෙඩි සංඥය, ගුල්ම සංඥය, වාත සංඥය, පිත් සංඥය, දෙවුලුම් සංඥය, කොර සංඥය, අමුක්කු සංඥය, දෙමළ සංඥය, දේව සංඥය, ගිනිජල් සංඥය, බිහිරි සංඥය, යක්ෂ සංඥය, භූත සංඥය, මූර්ත සංඥය, වෙරි සංඥය. ඔන්න ඔය විදියට සංනි 18ම නම් කරා දරුවනේ මම. ඒ සංනි 18 නොයෙකුත් ලෙඩ රෝග පතුරවන, ලෙඩ රෝග මිනිසාට ඇති කරන යකුන් 18 දෙනෙක් විදියට තමයි ඒගොල්ලොම සැලකෙන. ඉතින් මේ යකුන් 18 දෙනා තමයි මේ විශාලමානුවරට වැදිලා සංකපාල රජතුමා ඇතුළු සියලුම ජනයාට කරදර කරන්නත්, ලෙඩ රෝග ඇති කරන්නත් පෙළඹුණේ. හේතුව දැන් දන්නවා, නිරපරාධයේ මව මරා දැමීම නිසා. එතකොට මේ සංනි 18 ගේ නායකයා නම් කරනවා මහාකෝල සන්නියකා, නැත්නම් අර පුත් කුමාරයා මේ අසුපාල බිසවට අර හම් වෙච්ච දරු පැටි අපි නම් කරනවා මහාකෝල සන්නියකා. එයා යටතේ තමයි මේ සන්නියකුන් 18 දෙනා පිරිවර උනේ. ඉතින් දරුවනේ මේක තමයි සන්නියකුන් යාගේ උපත් කතාව. දැන් රංග කලාව කරන ළමයි විදියට අපි මේ හැම ශාන්තිකාර්මයක දරුවනේ අපි දැනගෙන ඉන්න ඕනේ උපත් කතා මොනවද කියලා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මේ මේ පවතින මේ යාතු කර්මවල පත්‍රට යාතු කර්මවල පවතින නාට්‍යමේ අවස්ථා මොනවද කියලා. අනිකුත් ශාන්ති කර්මවල වගේම අනිකුත් යාතු කර්මවල වගේම මේකෙත් පූජා විදි රටාවක් තියෙනවා. චාරිත්‍ර විදි රටාවක් තියෙනවා. ඊට අමතරව අපි දකිනවා මේවා තුල අන්තර්ගත වෙලා පවතිනවා නාට්‍යමය අවස්ථා. එතකොට අපි කියනවා මේකේ බහුල මම මුලදිත් කිව්වා බහුල වශයෙන් මේවා තුල නාට්‍යමය අවස්ථාවන් පවතිනවා කියලා. එතකොට දැන් අපි ඔය කියපු සන්නියකුන් 18 දෙනාගේ 18 දෙනා වේදිකාවට පැමිණීම එක නාට්‍යමය අවස්ථාවක් මම විස්තර කරනවා ඉදිරියේදී. ඒ එක්කම තව නාට්‍යමය අවස්ථාවක් විදිහට අපි දකිනවා සූනියම් යක්ෂණියගේ ආගමනය. එතකොට මේ සූනියම් යක්ෂණිය වේශ තුනක් අරගෙන තමයි භූමියට පැමිණෙන්නේ. ඒක තව නාට්‍යමය අවස්ථාවක්. ඊළඟට අපි කියනවා පාලි 18 පැමිණේ. පාලි 18ක් ඉන්නවා පාලි යක්ෂයින්. පාලි 18ත් මේ වේදිකාවට නොයෙකුත් අත් භාණ්ඩ අරගෙන වේදිකාවට පිවිසෙනවා. ඒකත් එක්තරා නාට්‍යමය අවස්ථාවක්. ඒ එක්කම අපි දකිනවා මරුසන්නිය. මරුසන්නිය කියලා තවත් නාට්‍යමය අවස්ථාවක් මේ තුල පවතිනවා. ඒ වගේම දරුවනේ අපි දකිනවා තවත් නාට්‍යමය අවස්ථාවක් මේ කැලෑවේ ඉපදිච්ච මේ මහා කෝල සන්නියක නැත්නම් අසුපාල බිසවගේ පුත් කුමරා අපි දකිනවා එයාගෙත් එක්තරා අන්තිම අවස්ථාවේ හිරු උදා වෙන්න පෙර අලුයම මෙයත් වේදිකාවට පැමිණිලා එයත් ලස්සන නාට්‍යමය අවස්ථාවක් ඉදිරිපත් කරනවා. එතකොට අපි දකිනවා නාට්‍යමය අවස්ථාවන් අනිශාන්ති කර්මවල වඩා ගොන්නක් පවතින ආකාරය දරුවනේ. අපි දකිනවා සූනියම් යක්ෂණියගේ ආගමනය. නැවත මතක් කරොත් ඔයගොල්ලෝ ලියාගන්න මේකේ තියෙන නාට්‍යමය අවස්ථාවන් මොනවද කියලා. සූනියම් යක්ෂණියගේ ආගමනය. එයා තුන් ආකාරයකට තමයි වේදිකාවට පැමිණෙන්නේ. ඊළඟට සන්නි 18 වේදිකාවට ප්‍රවිෂ්ඨ වීම. ඊළඟට පාලි 18 වේදිකාවට පැමිණීම. ඊළඟට අපි දකිනවා මහා කොළ සංයත්තාගේ ආගමනයත් මරු සංණියේ ආගමනයත් අපි දකිනවා මේ යාතු කර්මයේ තුල පවතින ආකාරය. ඉතින් දරුවනේ අපි මේවා එකින් එක බලමු මොනවද මේ නාට්‍යමය අවස්ථා නාට්‍යමය අවස්ථාවේ ඇතුළාන්තය. දැන් මම කිව්වා සූනියම් යක්ෂණියගේ ආගමනය කියලා. ඒතර ඕගොල්ලෝ දන්නවා මේ හැම ශාන්ති කර්මයකම අතීතයේ මේ ශාන්ති කර්ම ඉදිරිපත් කරේ ඇඳුරන් විසින්. ඇඳුරන් එහෙම නැත්නම් අපි නම් කරනවා යකඳුරන්. උඩරට ශාන්ති කර්ම වල නම් යක් දෙස්සන් කියලා අපි ඇඳුරන් නම් කරනවා. එතකොට පිරිමි අය පමණයි මේ ශාන්ති කර්ම වල රඟ දක්වන්නේ. කිසිදු කාන්තාවක් හිටියේ නැහැ. ඒතර ඔයගලන්ට ප්‍රශ්නයක් දැන් සූනියම් යක්ෂණිය කියලා කිව්වම මෙතන මේකට සමාරෝපණය වෙලා ඉන්නේ කාන්තාවක්ද කියන එක නෑ දරුවනේ. මෙතනට මේක සමාරෝපණය වෙලා සූනියම් යක්ෂණිය විදියට පැමිණෙන්නේ පිරිමි ඇඳුරෙක්මයි. එතකොට එයා වේදිකාවට පැමිණලා අපි දකිනවා පළමුවෙන්ම වේදිකාවට පැමිණලා තරුණ කාන්තාවක් විදියට තමයි දරුවනේ ඉන්නේ. එතකොට නාට්‍යමය අවස්ථාවක අපි දකිනවා සංවාද දෙබ්බස් පැහැදිලිව තියෙන්න ඕනේ. සංවාද දෙබ්බස් තමයි නාට්‍යයක තියෙන අපි දකින නාට්‍යමය ගුණාංගයක්. එතකොට මෙයා මේ සූනියම් යක්ෂණිය වේදිකාවට ඇවිල්ලා මෙන්න මේ වගේ දෙබසක් කියන උදාහරණ විදියට. ඔගලම් පුළුවන් නම් මං එමින් කියන්න. ඔගලම් පුළුවන් නම් ඒවා සටහන් කරගන්න. ඇය ඇවිල්ලා දැන් බොහොම ලස්සන තරුණියක් විදියට එයා වේදිකාවට එන්නේ. ඒ ඇවිල්ලා ලස්සන වෙස් මූණක් දාගෙන එන්නේ. එතකොට තව යකඳුරම් පිරිසක් අපි දකිනවා වේදිකාවේ පස්සෙක වාඩි වෙලා ඉන්න විදිය. එතකොට යකඳුරෙක් කියනවා ආව් හොඳ වැදගත් බඩුවක් වගේ. ආව් එතකොට මෙයා බොහොම උමරි කර කර අනිත් අයගේ අවධානය ගන්න දඟලමින් එම තමයි මේ තරුණිය හැසිරෙන්නේ. අර ඉන්න රංගභූමිය තුළ ඉන්න යකඳුරන්ගේ අවධානය ගන්න මෙයා ලොකු උත්සාහයක ඉන්නවා. ඊට අනික් යකඳුරෝ කියනවා දැන් ඉන්න යකඳුරෝ කරකවන වැඩි යාපනී භූමිකම්පාව වගේ ඒ විදිහට දැන් කියනවා. ඒ කියන්නේ කාර්ය සමාර්ථය ආපනේ භූමිකම් පාවක් ඇති වෙන්නේ නැති. ඉතින් අර යකදුරෝ කියනවා කරකවන වැඩි වැඩි දඟලනවා මෙයා. හරියට යාපනේ භූමිකම්පාව වගේ කියලා කියනවා. එතකොට මේ මෙයාට යක්ෂණිය මේකට මේ කේන්ති ගන්නවා. එතකොට මේ අනෙක් යකදුරන් මෙයාට ලොකුවට උසුළු විසුළු කරන ආකාරය දකිනවා. මෙයාට ඊළඟට කියනවා, මෙයාට කතා කරනවා පූච්චි අම්මා කියලා කතා කරනවා. එතකොට මෙයාට මේ වාක්‍යයට මේ සංවාදයට මෙයාට කේන්ති යනවා. මොකක්ද පූච්චි අම්මා නොදකින් උඹ. එතකොට තව යකදුරෙක් කියනවා මරක්කල ආච්චෙක් නෙමෙයි ඒ විලාසෙබන්. එතකොට යකදුරෙක් කියනවා අක්කණ්ඩී කියලා ආයෙ මෙයාට කතා කරනවා. මෙයා තරහ ගස්සන්න මෙයාව අවුස්සා ගන්න තමයි මේ වෑයම මේ යකදුරන්ගේ. මෙයත් මේවට මේ ඇවිස්සිලා යනවා, මෙයාට තරහ යනවා. ඒ වගේ දේවල් අපි දකිනවා මේ තුළ තියෙන. දැන් නාට්‍යමය අවස්ථාවක් විදිහට ලස්සන මේක ඉදිරිපත් කරන්නේ. එතකොට යක්ෂණී හරියට බහිනවා අක්කණ්ඩී කවම වට්ටක්කද බණ්ඩක්කද. ඊට පස්සේ එහෙම කියලා ඊට පස්සේ යකදුරෙක් එක තව යකදුරෙක් මෙයා ළඟට ගිහිල්ලා මෙයා හරියලා ආබාල පාටයි වයස අවුරුදු 10ක්වත් පැනලා නැහැ කියලා මෙයාට කියනවා. එතකොට දැන් මෙයාට මේකට හරි ආසයි. මෙයාගේ වයස බාල කරලා කියනකොට මෙයා ලාබාලයි කියලා කියනකොට මෙයාට හරි ආසයි. මෙයා ගිහිල්ලා ඒ යකදුරාගේ අතින් අල්ල ගන්නවා. එතකොට මෙයා යකදුර මේ යා යකදුරා කියනවා නංගි හාමී කියලා මෙයාට කතා කරනවා. ඊට පස්සේ මෙයා යාගේ දිහාට මල් වීසි කරනවා. මල් වීසි කරලා යකදුරා කියනවා ඊළඟට නෝන මහත්තයා එන්න බුලත් පිටක් කන්න. මේ වගේ දෙබස් අපි දකිනවා මේ මුල් මෙයා පැමිණෙන තරුණියකගේ අවස්ථාවේ මෙයාට මේ කරන කවටකම් ඊළඟට මේ ආයවට දක්වන අරියාදුකම් ඕවගේ ලස්සන නාට්‍යමය අවස්ථාවක් මෙතන ගොඩ නැගිලා තියෙනවා. ඊට පස්සේ මෙයා ඕවගේ විහිළු තහලුවලින් පස්සේ මේ යක්ෂණිය පිටත් වෙලා යනවා. මේ තරුණිය පිටත් වෙලා යනවා. ඊළඟට මෙයා එන්නේ බොහොම ගැබ්බරව දරුවේ හම්බ වෙන්න ඉන්න කාන්තාවක් විදියට තමයි ඊළඟ මෙයාගේ ප්‍රවිෂ්ට වීම. බඩදරු කාන්තාවක් විදියට. ඊට පස්සේ මෙයා බොහොම වැළපෙමින් තමයි එන්නේ. කොන්දට අත තියාගෙන හරි අමාරුවෙන් මෙයා එන්නේ. මෙහෙම එනකොට එක යකදුරෙක් කනවා කොහෙද යන්නේ. එතකොට යක්ෂණිය කියනවා මං යන්නේ ස්පීතාලෙට. මාව බාරගන්න කියන්න දොස්තර මහත්තයාට. මම හත්තට මාසෙකට ඉස්සෙල්ලා ආවා. ඒ පාර දොස්තර මහත්තයා කිව්වා අනේ බොල මේ වගේ දෙබසක් අපි දකිනවා දරුවනේ. මේ වගේ කතා කරනවා. දැන් මෙයා අර මෙයාගේ දැඟලිල්ල නිසා, මෙයාට තියෙන විසේ නිසා මෙයා බොහොම අමාරුවේ වැටලා ඉන්න කාන්තාවක් විදියට තමයි අපි දකින්නේ. එතකොට මෙයාට දොස්තර මාත්‍යා දොස් කියන ආකාරය, යකතුරන්ගේ සෞත්වයට කතා කරන ආකාරය ඕවගේ දේවල් දකිනවා. මොකද මෙයා හොඳ කාන්තාවක් නෙවෙයි විදියට තමයි මේ ශාන්තිකර්මයේ රඟ දක්වන්නේ. කොමාරි නොයෙකුත් විහිළු කරලා ඊළඟට මෙයා අර ගොල්ලන්ගේ උසුළු විසුළු මැද්දේ මෙයා නැවත පිටත් වෙලා යනවා. ඒ දෙවෙනි අවස්ථාව මේ සෝනියම් යක්ෂණියගේ ආගමනයේ දෙවෙනි අවස්ථාව. ඊළඟ තුන්වෙනි අවස්ථාව විදියට මේ සෝනියම් යක්ෂණිය පැමිණෙන්නේ මවක් විදියට. මුලදී පැලඳගෙන ආපු ලස්සන මූණ නැවත මෙයා ළඟ තියෙනවා. මෙයා දරුවෙක් වඩාගෙන මෙයා කවියක් කියනවා. අත්තක පිපිමලක් ලෙසේ මගේ පුතා මටත් උසේ. දොයි 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 දොයිය බබා. ඔහොම කියාගෙන මෙයා එනවා. ඊට පස්සේ යකදුරෝ ඉඳගෙන දැන් යක්ෂණිය කියනවා දැන් පීකොක් ත්‍රී රෝස් විස්තර් නන්දසේන පොඩි අප්පුවාමි ප්‍රියසේන ඔවගේ නම් කියනවා. ත්‍රී යකදුරහනවා එක දරුවෙක් වඩාගෙන නම් කීයක් කිව්වද? හරි වැඩක් නේද බොල කියලා කියනවා. එතකොට යක්ෂණිය කියනවා චන්දෙට. චන්දෙට වැඩ කරන්න ගිහින් තමයි මේම මට වැරදුනේ. තාත්තල ගොඩයි. ඔය වගේ දෙවසක් අපි දකිනවා. දැන් මෙයාට හරි දරුවට හරි පියෙක් නෑ. ඒක තමයි මෙතනින් මතු කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. දැන් මේ පාත්‍රයට ශාන්තිකර්මය මේ කාන්තාව පත්වෙන තත්ත්වය ඒව පැහැදිලි කරන්න තමයි අවට බලා ඉන්න අයට මේ ඒත්තු ගන්නවාන. මේ කාන්තාව හරියට හරි හොඳ වැදගත් චරිතයක් නෙවෙයි කියන එක තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. ඔය විදිහට අපි දකිනවා සෝනියම් යක්ෂණිය ගේ අවස්ථා තුන. ඇය ඊට පස්සේ ඇය පිටත් වෙලා ගියාට පස්සේ අපි දකිනවා ඊළඟට පැමිණෙන නාට්‍යමය අවස්ථාව විදිහට අපි දකිනවා සංනිධාතකගේ පැමිණීම, සංනිධාතකගේ ආගමනය. එතකොට මං අර ඔයගලට නම් කරා සංනිධාතක කියන්නේ මාරුසන්නිය, ජලසන්නිය, කනසන්නිය ඔවගේ අපිට ගැමි නාටකයේ පොතේ දරුවනේ මේ අයගේ පින්තූර තියෙනවා, වෙස් මූණු තියෙනවා. ඒවා ඔයගොල්ලෝ පුස්තකාලිකින් හරි හොයාගෙන ඒවා අනිවාර්යයෙන්ම මේ වෙස් මූණු අඳුරගෙන තියෙන්න ඕනේ. මොකද සමහරලාට ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍රවල මේ මූණු දානවා, මාකිස් මේ MCQ එකේ මේ මූණු දානවා. ඒක නිසා ඔයගොල්ලෝ ඒ වෙස් මූණු අඳුරගෙන තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගැමි නාටකයේ පොත ගන්න පුස්තකාලවල හැම පුස්තකාලෙම වගේ ගැමි නාටකයේ පොත තියෙනවා. ඒ ගැමි නාටකයේ පොතේ මේ වෙස් මූණු දාලා තියෙනවා. එතකොට මේ කට්ටිය පිළිවෙලකට මේ කට්ටිය එක එක්කෙනා තමයි යාග භූමියට එන්නේ. ඒ ඇවිල්ලා ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ගේ නම, ඒගොල්ලන් ඉඳලා ඉන්නේ කොයි පළාතේ ඉඳලාද, එයාලට මොනවද අවශ්‍ය, එයාලගේ ගමන බිමන මේ හැමදේම මෙතන ලස්සනට බෙරකාරය එක්ක සංවාදයක යෙදෙනවා. ඉතින් මෙතන හරි ලස්සන සංවාද මේ තුල තියෙන මේ 18 දෙනාගෙන්ම ඒගොල්ලන්ට ආවේනික ගමනක් තියෙනවා, ඒගොල්ලන්ට ආවේනික බෙරපද තියෙනවා, ඒගොල්ලන්ට ආවේනික රංගවස්ත්‍ර තියෙනවා, ඇඳුම් කට්ටල දිනවා ඉතාම ලස්සන, ඒගොල්ලන්ට ආවේනික වෙස් මූණක් තියෙනවා දරුවනේ, ලස්සන නාට්‍යමය අවස්ථාවක්. එතකොට මේගොල්ලෝ ඇවිල්ලා මේ වේදිකාවේ බෙරකාරයත් එක්ක කතා කරලා මේගොල්ලන්ට ආතුරය ළඟට යන්න දෙන්නේ, මේගොල්ලන්ගේ වග විස්තර අහගෙන යකදුරන් දෙන, එහෙම නැත්නම් ඇඳුරන් දෙන පිදේනි අරගෙන මේගොල්ලන් පිටත් කරලා අරිනවා මේගොල්ලෝ දමණය කරගෙන. එතන මේගොල්ලන් ආතුරයට අවසානයේ සෙත්පතල තමයි මෙතනින් පිටත් වෙලා යන්නේ. ආතුරයගේ තියෙන දෝසාන්ධකාර නැත්තම් ලෙඩ රෝග සමනය කරලා තමයි මේ 18 දෙනාගේ කාර්යභාරය අවසන් වෙන්නේ. එතකොට දරුවනේ ඔන්න දැන් සංනිධාතත් ඇවිල්ලා ගියත් පස්සේ අපි දකිනවා තව නාට්‍යමය අවස්ථාවක් විදියට පැතුරේ පාළි 18 පැමිණෙන අවස්ථාවක් තියෙනවා. ඒකම පැතුරේ දැපවිල්ල පැමිණෙන අවස්ථාවක් තියෙනවා. අපි ඉස්සෙල්ල බලමු පැතුරේ දැපවිල්ල නැත්තම් මනුසන්නියගේ අවස්ථාව. මනුසන්නියක කියන්නේ මේකේ ඉන්න ප්‍රධාන යකෙක් විදියට අපි දකින්නේ. මෙයා අපි දකිනවා මඩුව තුල ඉඳලා මෙයා වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙනකොට, වේදිකාවට නැත්තම් පැමිණෙනකොට හූ කියාගෙන තමයි මෙයා වේදිකාවට එන්නේ. මෙයා වේදිකාවට එනකොට මේකින්න ප්‍රධාන ආතුරයා පැතුරක් එලලා ශාන්තික යාතිකර්ම භූමියේ මැද පැතුරක් එලලා ඒ පැතුර මත නිදියගෙන මෙයා මන්තර මතුරමින් තමයි ඉන්නේ. ඊට පස්සේ තව යකදුරන් පිරිසක් ඇවිල්ලා මේ ඇඳුරාගේ මේ බිම දිගා වෙලා ඉන්න ඇඳුරාගේ බඩ උඩ පිදේන් තටුවක් තියලා යනවා. දැන් මෙතෙන්දි මේ වගේ වෙලාවක තමයි මඩුව තුල ඉඳලා හුක් කියාගෙන මරුසන්නිය මේ යාග භූමියට ඇතුළත් වෙන්නේ. ඒ ඇවිල්ලා මෙයා මායියෙන් අඬනවා, හූ කියනවා, අඬනවා. ඊට පස්සේ ඒ අඬලා මෙයා දකිනවා මේ පැදුරේ ඉන්න ඇඳුරා. මෙයා හිතන්නේ මේ මලකුණක් කියලා. මෙයාට හරි සතුටුයි. මෙයාට දැන් මලකුණක් ලැබිලා තියෙන්නේ. මෙයාට කෑමට මලකුණක් ලැබිලා තියෙන්නේ. ඒක නිසා මෙයා කරන වැඩේ එක එක මුළු වලට යනවා. යාග භූමියේ එක එක මුළු වලට යනවා. ඒ ගිහිල්ලා තවත් ඈත ඉන්න අතිශමාන කෙනෙකුට කතා කරනවා වගේ මෙයා අතින් කතා කරනවා. එන්න කියනවා. මෙයා ආය එහාට දුවනවා. මෙහාට දුවනවා. ඊළඟට එයා සතුටින් මේ පැදුරේ ඉන්න ඇඳුරාගේ ඇඟ උඩට නගිනවා. නැගලා එයාව ඉඹිනවා. එයාට එයා වත්තපත ගානවා. එයාට දැන් හරි සතුටුයි. මෙයාට දැන් මේ කෑමක් ලැබිලා ඒකම තැන් තැන් වලට කියලා තව ආයෙත් අඬ ගහනවා. අපිට කෑමක් ලැබිලා තියෙනවා මේකට එන්න කියලා. ඒකෝලා මෙයා නැවත ගිහිල්ලා මෙයා අරගෙන එනවා ගොක්කොල කීපයක්. ගොක්කොල කීපයක් හරේ දාගෙන ඇවිල්ලා මෙයා මොකද කරන්නේ? අර මන්තර කියමින් ඉන්න ඇඳුරාව ඔතනවා පැදුරෙන්. ඔතලා ඔළුවෙන් මෙයා ඔළුව හරියෙන් ගුලි කරලා කොක්කල වලින් බලනවා. බඩමැදින් ඒක පැදුරෙන් ඔතපේක බඩමැදෙන් ආයි ගොක්කොලේකින් එයා බැඳ ගන්නවා. නැඩ කකුල් දෙකත් එකට කරලා මෙයා අර පැදුරෙන් ඔතලා තියෙන දේ ආයි මෙයා බඳිනවා. මැන්දලා මෙයා මේක කෙලින් ඔසවනවා. අර කියන ඇඳුරක් නැවෙන්නේ මොකුත් නැතුව දර හැවක් වගේ මේ ගල් වෙච්ච මල මිනියක් වගේ එයත් ඉන්නවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? අර පැදුරෙන් උතාගත්ත මල මිනිය මෙයාගේ කර උඩ තියාගෙන මෙයා දුවගෙන යනවා එළියට. එතන මෙයා හිතන මෙයාට මේ මල කුණක් ලැබමා කියන සත්‍යයෙන් තමයි මෙයා යන්නේ. ඒ අපි දකින්නේ මරු සංඥා කියන ඒ නාට්‍යමය අවස්ථාව. ඉතින් ඔගොල්ලෝ දැක්කනම් මෙතන හරිම ලස්සන නාට්‍යමය අවස්ථාවක් තියෙනවා. මෙයා එන්නේ කළු කොට කලිසමක් ඇඳගෙන, රතු ටී-ෂර්ට් එකක් දවටාගෙන, ඔළුවේ ඉතාමත් අවුල් වෙච්ච කෙස් අපි දකිනවා. කෙස් එයාගේ ඔළුවේ ඒ විදියට වික් එකක් නැත්තම් හවලියක් වගේ සකස් කරගෙන ඉන්නේ. ඉතින් යකේ මේ ඇවිල මරු සංඥ එයාගේ අවස්ථාව. ඉතින් ඒ ඇවිලා ඉතාමත්ම ලස්සන නාට්‍යමය අවස්ථාවක් ඉදිරිපත් කළා. මෙයා පිටත් වෙලා යනවා. මෙයාට දැන් පිදේණියක් හම්බුණා, මල මිනියක් හම්බුණා. ඒක අරගෙන මෙයා දුවගෙන යනවා. ඊළඟට අපි තව නාට්‍යමය අවස්ථාවක් විදියට දකිනා දරුවනේ මහා කෝල සංඤ්ඤාකාගේ ආගමනය. දැන් දන්න ඔයාලා දරුවනේ මහා කෝල සංඤ්ඤාකා කියන්නේ කවුද කියලා. මහා කෝල සංඤ්ඤාකා කියන්නේ අපි අර සංකපාල රජතුමාටත් අසුපාල බිසවටත් දාව ඉපදිච්ච දරුවා. එයා ඉපදෙන්නේ කැලේක. මෙල පරාදේ මව මරා දාපු නිසා. මෙයා තමයි මේ මෙතන ප්‍රධාන යකු බවට පත් වෙන්නේ. මහකොල්ල සංඤ්ඤාකා එන්නේ පාන්දර හිරු උදාවට පෙර මෙයා මේ යාග භූමියට නැත්තම් මේ ආතිකර්ම භූමියට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. ඒතර මෙයාගේ අපි දකිනවා ලස්සන ඔටුණක්. මෙයාගේ කෑම දාන්න පුළුවන් විදියට තමයි මෙයාගේ කිස්සේ ඔටුන්න සකස් කරලා තියෙන්නේ. ඊළඟට මෙයාගේ අපි දකිනවා ඊන හරියනු ලස්සන පිදේනි තටුවක් සකස් කරලා තියෙනවා කෑම කොටු දාන්න පුළුවන් ආකාරයට. ඒතර මෙයා එනවා ප්‍රවිෂ්ඨ වෙනවා වේදිකාවට. ඒ ඇවිල්ලා මෙයා හරිම ආඩම්බර ලීලාවෙන් තමයි මේ යාතුකර්ම භූමියට එන්නේ. ඒ ඇවිල්ලා මෙයා කෙලින්ම යන්න හදනවා ආතුරයා ගාවට. ආතුරයා කියන්නේ දරුවනේ දැන් මේ යාග භූමියේ ඉන්න ලෙඩා. ආතුරයා ලෙඩා ඇවිල්ලා. ඉතින් මේ ලෙඩා ළඟට කෙලින්ම යන්න හදනවා. නමුත් පත්තිනි දේවතාවියත් නාථ දෙවියොත් සමාරෝපණය වෙච්ච යකදුනන් දෙන්නේ මොල් ගස් දෙක කතරට තියාගෙන මෙයාට යන්න දෙන්නේ නැතුව මෙයාව රකින්න කඩවත කියලා අපි ඒකට කියනවා. කඩවතක් බැඳගෙන ඉන්නවා. ඒත් මෙයාට මෙතනින් ඇතුළට යන්න බෑ. ඉතින් මෙයා එතනින් නතර වෙනවා. නතර වෙලා හරි උචාරු භාෂාවෙන් මෙයා බොහොම ආඩම්බර ලීලාවෙන් නැත්තම් මෙයා නොයෙකුත් දේවල් කියලා කවටකම් කරලා අර දෙන්න රවට්ටගෙන මේ කඩවත අයින් කරගෙන මේ ආතුරයා ගාවට යන්න උත්සාහයක දරනවා. නමුත් මේ මහකොළ සංඤ්ඤාකාට මෙතෙන්ට යන්න දෙන්නේ නැහැ. මෙයා කියනවා මට බුදුහාමුදුරුවෝ අවසර දීලා තියෙනවා මේ ආතුරයා ගාවට යන්න කියලා. ඊටසේ අත්නාර මුර කරන දෙන්න, මුරකාරයෝ දෙන්න කියනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ අවසර දුන්නා නම් බුදුහාමුදුරුවන්ගේ සන්නස්පත්‍රය අරගෙන මේ ස්ථානයට එන්න, එතකොට අපි යන්න දෙන්නම් කියලා. ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා මෙයා මේ දෙන්න ලවට්ටගෙන මෙයාට කෙහෙලිදි දෙනවා, මෙයාට කැවුම් ගෙනත් දෙනවා, මෙයාට කිරිබත් ගෙනත් දෙනවා. මේ කඩවත මුර කරන දෙන්නට නොයිකුත් රක්කු පවා ගෙනත් දෙනවා. නමුත් මේ දෙන්න ඒව කාලා බීලා මෙයාට යන්න දෙන්නෙම නැහැ. දැන් ඊට පස්සේ කියනවානේ බුදුහාමුදුරුවෝ අවසර දුන්නා කියලා කිව්වම දැස මේගොල්ලෝ කියනවා එහෙනම් බුදුහාමුදුරුවෝ අවසර දුන්නා නා බුදුහාමුදුරුවන් අවසර දුන්න සන්නස්පත්‍රය අරගෙන ඉන්න කියලා. මෙයා නැවත පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගිහිල්ලා මෙයා සන්නස් පත්‍රය අරගෙන එනවා. ඒක අරගෙන එන්නේ බොහොම පහත් විදියට. පාදයේ ඇඟිලි වලින් තමයි අර සන්නස් පත්‍රය රඳවගෙන මෙයා පැන 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 මේ කඩවත ගාවට එනවා. ඒ ආවම මේ කඩවත මුර කර දෙන්න බනිනවා. ওই විදියටද සන්නස් පත්‍රය අරගෙන ඉන්නේ බුදුහාමුදුරන්ගේ සන්නස් පත්‍රයක්. ඒක බොහොම ගරු ගාම්භීරව අරගෙන වරින් කියලා. පලයන් ගිල නැවත බොහොම ගරු ගාම්භීරව අරගෙන වරින් කියලා. ඒකට මෙයා ඉන්නේ බොහොම ආඩම්බරකාර චරිතයක් විදියට. එයාගේ මාන්නේ නැති වෙන්නේ නැහැ. සන්නස් පත්‍රය අරගෙන ඉන්නේ ඊළඟට මේ පතුල මත තියාගෙන. කකුලේ පතුල මත තියාගෙන. එතකොට මෙතන ඉන්න කඩවත් පුර කරන මේ දෙන්න කියනවා ඵලයන් එහෙමත් එන්න එපා. ඕම නෙමෙයි ගරු ගාම්භීරව මේ මොරකාරව දෙන්න කියන ගරු ගාම්භීරව අරගෙන වරින් කියලා. ඉතින් මෙයා නැවත පිටත් වෙලා යනවා. පිටත් වෙලා ගිහිල්ලා ඊළඟට මෙයා ඉන්නේ ඒ සන්නස් පත්‍රය ධන හිස මත තියාගෙන. ධන හිස මත තියාගෙන මෙයා පැන පැන එනවා. ඒ එනකොට ධන හිස මත තියාගෙන එනකොට මේක දකිනවා මොරකාරයන් දෙන්න. නෑ නෑ ওই විදියට නෙමෙයි. ඔබ පලයා මේක ගරු ගාම්භීරව බුදුහාමුදුරන්ගේ සන්නස් පත්‍රය අරගෙන වරින් කියලා මෙයා නැවත පිටත් කරලා යනවා. ඊළඟට ওই විදියට බඩ උඩ තියාගෙන මෙයා ආපස්සට බර වෙලා බඩ මත තියාගෙන සන්නස් පත්‍රය අරගෙන එනවා. ඉතින් මේ එන හැම වෙලාවකම දරුවනේ අපි දකිනවා ලස්සන නාට්‍යමය අවස්ථාවක් රංගභූමිය තුල මැවෙන ආකාරය. බඩ උඩ තියාගෙන එනවා. නැවතත් මෙයා මුරකාරයන් දෙන්න කියලා නෑ මේකට තව ගරු ගාම්භීරව මේ දේ අරගෙන ඉන්න ඕනේ. බොහොම ගෞරව කරලා නැවත පලයන් ගිහිලා ගරු ගාම්භීරව අරගෙන වරින් කියලා. ඊළඟට උරීස මත තියාගෙන ඉන්නවා. මෙයා ලේසියකට දමනේ වෙන්නේ නැති චරිතයක් මේ මහකොල්ල තනියකා කියලා කියන්නේ. ඊළඟට මෙයා උරීස මත තියාගෙන ඉන්නවා එනවා. බෙල්ල මත තියාගෙන එනවා. මූණ මත තියාගෙන එනවා. ওই විදියට අවසානයේ තමයි මෙයාව නැවත නැවත හරවලා ගියාට පස්සේ මෙයා නැවත අවසානයේ තමයි මෙයා ඔළුව හිස මත තියාගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් නියම විදියට ආවා. ගරු ගාම්භීර විදියට ආවා. ඒක නිසා දැන් හරිය ඔබ දිග අරගෙන සන්නස් පත්‍රය කියන්න කියනවා කියනවා. මෙයා දිග අරගෙන බොහොම උචාරුවෙන් බොහොම සතුටින් මේ සන්නස් පත්‍රය දිග අරගෙන මෙයා මායයෙන් කියවනවා. කියවගෙන යනකොට මගක් යනකොට මෙයා අඬ අඬා තමයි වැළපෙමින් තමයි මේක කියන්නේ. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ සන්නස්පත් මේ අවසර දීලා තියෙන්නේ මහකොළ සංඝයාට මනුෂ්‍ය ලෝකයට ආවට නරබිලි ගණ්ඩ තහනම් කරලා තමයි තියෙන්නේ. නරබිලි අරගෙන යන්න බෑ. ඒ කියන්නේ මිනිස් බිල්ලක් ගිනියන්න බෑ. ඒ වෙනුවට මේ මිනිසු දෙන වෙන වෙන පිදේනි තටු මිනිසු දෙන වෙන වෙන කෑම ජාති තමයි මෙයාට අරගෙන යන්න අවසර දෙන්නේ. ඒකොල්ලත් මේවා අරගෙන මාමේරු පර්වතෙන් එපිටට නැත්නම් සක්වලින් එපිටට කියලා කියනවා. ඒ ස්ථානයේ ගිහලා මෙයාගේ අංශක පතුරන්න තමයි මේ සන්නස් පත්‍රයේ ලියවිලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා බොහොම දමණය වෙනවා. දැස මෙයාට දමණය වුණාට පස්සේ ආතුරය ළඟට යන්න දෙනවා. ඒ ගිහිල්ලා මෙයාට මෙයාගේ තියෙන ඉමේ බැඳලා තියෙන හිදීනි තටුවේ නොයිකුත් කෑම ජාති කැවිලි ජාති රාරකෝ ඔයගේ හැමදේම මෙයාගේ මේ පිදේනි තටුවේ දාලා හිස මත තියෙන පිදේනි තටුවටත් මෙයා කැමති කැමති ජාති දාලා රස මෙයා ගැන්ගේ කුකුලකුත් තෙල්ලලා මේ ආතුරයට සෙට් පතලා මෙයාට මෙතනින් පිටත් වෙලා යන්න අවසර දෙනවා. එතකොට හිරු නැගින්න ඉස්සලා මේ සියලු කාර්යභාරයන් අවසන් මෙනවා. ඉතින් අපි දකිනවා ඉතාමත්ම ලස්සන නාට්‍යමය අවස්ථාව කීපයක් මේ සංයකුන් යාගය තුළ අන්තර්ගත වෙලා තියෙන ආකාරය. දැන් මේ නාට්‍යමය අවස්ථාව විතරක් නෙවෙයි දරුවනේ, තව චාරිත්‍ර විදි ගණනාවක්, නර්තන අවස්ථා, ඊළඟට බෙර වාදන අවස්ථා, පාත්‍රයට බෙරේ වාදනය වෙන්නේ, පාත්‍රයට බෙර වාදන අවස්ථා, ගායන අවස්ථා, මැතිරිලි ඕගේ දේවල් ගොන්නක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. රංග කලාව ගන්න දරුවෝ විදියට අපිට අදාළ වෙන්නේ මේකේ පවතින මේ නාට්‍යමය අවස්ථාවන් ටික. එතකොට ඕගොල්ලන්ට නැවත මතක් කරොත් සෝනියම් යක්ෂණියගේ ආගමනය, එයා තුන් ආකාරයෙන් පැමිණ ආකාරය, සන්නියකුන් 18 දෙනාගේ පැමිණීම, ඊළඟට පාලි 18 පැමිණීම, මරු සන්නිය පැමිණීම, ඊළඟට අපි දකින අවසානයේ මහා පොළ සන්නියකාගේ ආගමනයේ විදියට අපි දකිනවා. ඔය විදිහට ලස්සන නාට්‍යමය අවස්ථාවන් ගොන්නකින් පිරිච්ච යාතිකර්මයක් විදිහට තමයි අපි මේ 18 සංඥා දකින්නේ. එතකොට මේක තුල ඇඳුම් කට්ටල ගත්තාම විවිධ අවස්ථාවන් සංඥකුන්ගේ ඇඳුම් වෙස්මුණු විවිධාකාරයි. ඒගොල්ලන්ගෙන් ලෙඩ රෝග පැහැදිලි වෙන නිසා මාරු සංඥය ජල සංඥය වගේ දේවල් ඒ වෙස්මුණු එකින් එකට ඒ 18 දෙනාගේම වෙනස් පරස්පර විරෝධී විදියට වෙනස් වෙලා තියෙන්නේ මේ තුල. ඊළඟට අපි දකිනවා සූනියම් යක්ෂණීගේ අවස්ථා තුනත්. ඇය මුලදීන්නේ තරුණ කාන්තාවක් ඉදිරි ඉතාමත්ම ලස්සන වෙස්මුණක් දාගෙන. දෙවෙනි අවස්ථාවේ එයාගේ වෙස්මුණ බොහොම වෙනස් වෙලා විරූප වෙස්මුණ. තුන්වෙනි අවස්ථාවේ නැවත මුල වෙස්මුණම දාගෙන එනවා. ඊළඟට පාලි 18 අවස්ථාවේදී අපි දකිනවා ඒගොල්ලන්ගේ අතේ හැමෝම අතේ මුගුරක්. අපි දකිනවා නොයෙකුත් බඩු භාණ්ඩ මේගොල්ලන්ගේ අතේ තියෙන විදිය. තුවක්කුවක් මුගුරක් වගේ අපි නොයෙකුත් භාණ්ඩ මේවා අරගෙන තමයි මේගොල්ලන් මේ පාලි 18 පැමිණෙන්නේ. ඒගොල්ලන්ගේ වෙනස් වෙස්මුණු. සලු පාලියෙම ගත්තාම දරුවනේ සලුවක් කරේ දාගෙන පැමිණෙන අවස්ථාව. ඒ වගේ ඒ ඇවිල්ලා ඉතාමත්ම විචිත්‍රවත් නාට්‍යමය අවස්ථාවන් පාලි 18 පෙන්නුම් කරන ආකාරය අපි දකිනවා. ඉතින් මෙතෙන්දී ඇඳුම් කට්ටල විවිධාකාරයි, ඊළඟට බෙරපද විවිධාකාරයි, ඊළඟට ගායනා විවිධාකාරයි, මේගොල්ලන්ට අදාළ සංවාද ඒ අවස්ථාව අනුව කොහෙවත් ලිඛිතව ලියවිලා නැහැ. මේවා මුඛ පරම්පරාගතව පැමිණින්නේ. ඒ දෙබස් ඉතාම අවස්ථාවට අනුවන විදිහට ඒ දෙබස් ඇඳුරන් විසින් සකස් කරගන්නවා, නැත්නම් යකදුරන් විසින් සකස් කරගන්නවා. ඊළඟට පාත්‍රයට පෙරේ වාදනය කරන්නේ ඉතාමත්ම ලස්සන වාදන අවස්ථාවන් අපිට මේ තුළ දකින්න පුළුවන්. රංග භූමියේ ඉතාමත්ම ලස්සනට අලංකාරව සකස් කරලා තියෙනවා මේ දේවල් ඉදිරිපත් කරන ආකාරයට. රාත්‍රී කාලයේ පෙන්න නිසා අපි දකිනවා පන්දන් එළිය තමයි මේ ශාන්තික මේ යතුකර්ම භූමියේ ආලෝකමත් කරගෙන තියෙන්නේ. ඉතින් ඕ වගේ නන්නාකාර නාට්‍යමය අවස්ථාවන් රාශියක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට හැම අවුරුද්දකම ඔගලංගෙන් පාත්‍රට යාතු කර්මයක් ගැන විස්තර අහනවා. එතකොට ඔයගොල්ලෝ සංඥාකුම් යාතු කර්මය ගැන විස්තර දැනගන්න ඒකේ මූලික කතා පොත දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට මේක තියෙන නාට්‍යමය අවස්ථාවන් මතක් කළ දුන්න නැවත ඒවා දැනගෙන ඉන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේකේ තියෙන ඇඳුම් කට්ටල විවිධාකාරයි කියන එක. ඊළඟට මේවා තුළ මුඛරි සංවාද භාවිතා වෙනවා, හාස්‍ය ජනක දෙබස් භාවිතා වෙන ආකාරය. මේවා ගැන ලියන්න හැකියාව ඔයගලන්ට එකින් එකට තියෙන්න ඕනේ, දැනගෙන තියෙන්න ඕනේ. ඒක නිසා සමහර අවස්ථාවලදී MCQ එකේ මේ මං කිව්ව සංනිධාතකේ මූණු දාන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලන් ඒව අඳුරගෙන තියෙන්න ඕනේ. ඉතින් එතන ඒ පිළිබඳ ලොකු අවබෝධයක් ඔගලන්ට ඇති වෙන්න ඇති කියලා හිතෙනවා. අපි තවත් දවසක මේ වගේ යාතු කර්ම පාඩමකින් නැවත හමු වෙනතුරු මම ඔගලන්ගෙන් අද දිනට සමු ගන්නවා.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ නාට්‍ය හා රංග කලාව ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මපාල මහාවිද්‍යාලයේ අශෝකා ශ්‍යාමලී ගුරුමෑණියන්.